තවෙක්ව ගෙනල්ලා ගවයෙක්ව ගෙනල්ලා ගවයෙක්ව මරලා හතරමං හන්දියක තියාගෙන ඉන්නවා. එළදෙනක් ගෙනල්ලා එළදෙන මරලා හතරමං හන්දියක තියාගෙන ඉන්නවා. ඒකෙන් කියන්නේ දැන් එළදෙන ගේන්න යන කාලෙදි මිලදීලා ගන්න කාලෙදි ගේන කාලෙදි මරණ කාලෙදි එළදෙනෙක් ගේන්න යන්නේ එළදෙනෙක් සල්ලි දීලා ගන්න එළදෙනෙක් ගේන්නේ එළදෙනෙක් මරන්නේ කියන සංඥාවක් තිබුණා නම් මරලා මස් කළා හතරමං හන්දිය තියාගෙන උට එළදෙන සංඥාව අතුරුදහන් වෙලා කොහෙන් ඇවිල්ලා කවුරු කවුරු හරි බැලුවත් මස් ගොඩක් පෙනෙයි හම් ගොඩක් පෙනෙයි මේ මිසක එළදෙනෙක් පේන්නේ නැහැ. ඒ වගේ මේ කමටහන වඩන්න ඉස්සර වෙලා මමයි භාවනා කරන්නේ අපි භාවනා කරනවා පුද්ගලික භාවනා කරනවා කියන අදහස් ඇතුවයි පටන් ගන්නෙ. නමුත් වඩලා ඉවර වෙනකොට සතර මහා ධාතුවම ප්‍රකටයි මිසක පුද්ගලික සත්වයේ මම කියන එක ප්‍රකට නැහැ. ඒ විදිහට මේ සතර මහා ධාතුව නුවණින් බැලිය යුතුයි ප්‍රකට කරගත යුතුයි. මෙතනදී සතර මහා ධාතුව අපිට ලක්ෂණ වශයෙන් තමයි ප්‍රකට කරගන්න වෙන්නේ. සතර මහා ධාතුව ලක්ෂණ වශයෙන් සතර මහා ධාතුව ලක්ෂණ වශයෙන් තමයි ප්‍රකට කරගන්න වෙන්නේ. සතර මහා ධාතුව ලක්ෂණ වශයෙන් තමයි ප්‍රකට කරගන්න අපිට වෙන්නේ. එතනදී ධාතුන්ගේ ධාතු ලක්ෂණේ අපි ටිකක් ඉස්සලා ප්‍රකට කර ගන්නවා. පඨවි ධාතු කියනකොට තද කර්කස රළු ස්වභාවයේ හොඳට ඉස්සලා නිමිත්ත ගන්න ඕනේ. ආපෝ ධාතු කියනකොට ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට හොඳට නිමිත්ත ගන්න ඕනේ. තේජෝ ධාතු කියනකොට දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයට හොඳට නිමිත්ත ගන්න ඕනේ. වායෝ ධාතු කියනකොට හැමන පිම්බෙන හැකිලන ස්වභාවයේ නිමිති ගන්න ඕනේ. මේ කිසිම ධාතුවකට අපිට මේ පංචින්ද්‍රයන්ගෙන් ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන් මේ ඉන්ද්‍රියන් නිමිති ලැබෙන්න බෑ. පංචේන්ද්‍රයන්ගේ මේ ඉන්ද්‍රිය හතරෙන් නිමිති ලැබෙන්න බෑ. අපි නිකමට කියමු දැන් පඨවි ධාතුව කිව්වහම අපිට හිතෙන්නේ දැන් මේ පස් දිවල් කේස්ලොම් කිව්වහම මේවා පේනවා කියලා. නමුත් ධාතුව කියන එක නුවණින් දකින්න ඕනේ. උණු වතුර වීදුරුවකුයි ඇල් වතුර වීදුරුවකුයි තිබ්බොත් එහෙන් බලලා අපිට කිව්ව හැකිද මෙන්න මේ වීදුරුව උණු වතුර මේ වීදුරුව ඇල් වතුර කියලා එහෙන් බලලා කිය හැකිද? බෑ. ඒ කියන්නේ එහෙනම් තේජෝ ධාතුව පේන්නේ නැහැ. ඒ වගේමයි පඨවි ධාතුවත් පේන්නේ නැහැ. ධාතුව සමානයි. තේජෝ ධාතුව සියුම්, පඨවි ධාතුව රළුයි කියලා එකක් නැහැ. තේජ ධාතුව පේන්නේ නැත්නම් පඨවි ධාතුව පේන්නෙත් නැහැ, ආපෝ ධාතුව පේන්නෙත් නැහැ, වායු ධාතුව පේන්නෙත් නැහැමයි. නමුත් ඔතන තියෙන්නේ අර පොඩි ප්‍රශ්නය හුරුව. පුළුන් රාත්තලයි යකඩ රාත්තලයි බර මොකද්ද කියලා ඇහුවාම අපිට ස්වභාවයෙන්ම ටිකක් හිතෙන්නේ මොකද්ද? යකඩ රාත්තල බර වැඩි, පුළුන් රාත්තල බර අඩුයි වගේ. නමුත් රාත්තල නම් රාත්තලමයි. ඒ වගේ ධාතුව කියවුවාම අපිට ටිකක් හුරුව තියෙන්නේ කොහොමද? පඨවිය නම් නිකන් පෙන්නනවා වගේ, තේජෝ වායුව නම් පේන්නේ නැහැ වගේ. නමුත් ධාතුව කියන තැනට යනවා. ඔය විදිහට හිතෙන් හොඳට දකින්න ඕනේ දැනෙන තද කර්කස රොභාවයේ හැම තැනකදීම යමකද තියෙන්නේ මේ පඨවි. ඔය ධාතුවත් ආපහු බෙදෙනවා සසම්භාරික පඨවිය ආපෝ තේජෝ වායෝ, ලක්කන පඨවි ආපෝ තේජෝ වායෝ, ආරම්මන පඨවි ආපෝ තේජෝ වායෝ, සම්මුති පටවියාපෝ තේජෝ වායෝ කියලා මේක හතරකට බෙදෙනවා. ඔතනදී සසම්භාරික පටවියාපෝ තේජෝ වායෝ වලට විතරයි අපි ගොඩක් දුරට පටවියාපෝ තේජෝ වායෝ කියලා හිතන්නේ. නමුත් ආරම්මන පටවියාපෝ තේජෝ අපි ආරමුණු කරන අරමුණේ පවා ඒ ස්වභාවය එනවා. තියෙන තැන් තියෙන දැන් හිතෙන් පටවි කසිනේ වගේ කසින අරගෙන කසින නිමිත්ත මුළු සමහර විටක සක්වලකට පතුරනවා පටවි. ඒත් අරමුණේ තියෙනවා පටවි. ඒක සංඥාමය විතරක් නෙමෙයි. මෙන්න මේ වගේ. එතකොට මේකෙන් තියෙන ප්‍රයෝජනේ තමයි මේ කමටහන වඩනකොට මොනවා හරි දෙයක් අල්ලනකොට කෝපයක් හරි මේ ප්‍රඥාප්ති වලට ප්‍රඥාප්ති නාම වලට මතු පිටින් පෙනෙන දෙයට හිත යොමු වෙන්න නොදී ඒ දැනෙන තැනට හිත යොමු කළා පටවි කියලා හිතන්න පුළුවන්. තමන්ගේ අත තමන්ගේ අතින්ම පිරිමදිනකොට පටවි. මේ වගේ හොඳට චතු ධාතු අවස්ථාන කියලාත් කියන ඕකට සතර මහා ධාතු හොඳට අවස්ථානේ විනිශ්චය කරනවා තීරණය කරනවා. රළු වශයෙන් අපි මතක් කළොත් කෙස්ලොම් නියද තම්මස්ලු කියලා අපිට අහුවෙන මේ තැන් වල තියෙන තද ගතිය. එයා හොඳට දකිනවා යාච අජත්‍තිකාච පටි ධාතු බාහිරාච පටි ධාතු පටි ධාතු රේවේස පටි ධාතු නේතම්මම නේසවමස්ම නිමේසෝ අත්තත් යන් ආධ්‍යාත්මික පටි ධාතුකුත් තියෙයි නම් බාහිර පටි ධාතුකුත් තියෙන මේ දෙකම එකයි නේද? යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් බාහිර පටවි ධාතුවක් දෙකම එකයි නම් බාහිර පටවි ධාතුව සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි නම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුව සත්‍යයේ පුද්ගලයෙන් නෙමෙයි මෙන්න මේ ප්‍රත්‍යයෙන් නේද හැදෙන්නේ. එබඳු පටවි ධාතුවෙන් හැදුණු මේ ප්‍රත්‍යයෙන් හටගත්ත පටවි ධාතුවෙන් යුක්ත මේ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා මේ ධාතුවේ සැලවීම වෙනවා නේද? මේ බව නොදන්නාකම නිසා සත්පුද්ගල අදහසක් ඇති වෙනව නේද? වර්තමානයේ ස්කන්ධයන් ප්‍රත්‍ය බවත් ලැබෙන්නත් ඕනේ. ස්කන්ධ ටිකත් ඒකේ ප්‍රත්‍යයත් පෙනෙන්න ඕනේ. ඒ ස්කන්ධයත් ප්‍රත්‍යයත් නොදන්නා කම නිසා ඇති වෙන දෘෂ්ටීන් පෙනෙන්නත් ඕනේ. මේ දෙපැත්තම ඕනේ. ඔන්න ඔය විදිහට යම්කිසි කෙනෙකුට පුළුවන් ධාතු කමටහන වඩන්න. මෙන්න මේ විදිහට වැඩුවාම එතනත් කොච්චර දුරටද කෙලෙස් සංසිඳීම නිසා කෙලෙස් නිවීම නිසා මේ හිතට ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. ඒ තැන දක්වා කළ යුතුයි. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා මේ කය සංසිඳිලා සංසිඳුණු නිසාම සැපසහගත වෙලා සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරලා නොඇලිලා ආශ්‍රයෙන් මිදෙනවා. මේ වගේ නිවනම කුළුගන්වලා දේශනා කළ තව කමටහන. මේ හැම කමටහනකම එදිනෙදා ජීවිතයට ගන්න ළඟ ඉඳගෙන තව පිරිසුදු කරගත යුතු දේ තියනවා කියන කාරණාව මතක තියෙන්න ඕනේ. මේ මුළු සූත්‍රයම දේශනා කරන්න ඕනේ නිසා ඉදිරියට යන්න වෙනවා අපිට. ඒකම සතිපට්ඨාන සූත්‍රයේ වඩන හැම කෙනෙක් ළඟම ඥාන දර්ශනේ තියෙන්න ඕනේ කියන එකත් මතක තියෙන්න ඕනෙමයි. එහෙම ඒ ටික නැතුව මොකටද මේක කරන්නේ මොකක් නිසාද කරන්නේ කියන ටික නැතුව මේක කළ තේරුමකුත් නැහැ කියන ටිකත් මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නව සිවිතිකේ. ඒ කියන්නේ මරිලා සොහොනට දාපු මලමිනියේ අවස්ථා නවයක් උපයෝගී කරගෙන දේශනා කළ කමටහන්. එතෙන්දී ඉස්සරනම් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ගොඩාක් දුරට මැරිච්ච අයගේ මිනී හිස් කැලෑ සොහොන් පිටිනි තිබුණා. ඒ සොහොන් පිටින වලට ගිහින් දානවා. එතකොට ඕන තරම් මේ කමටහනට ඉඩ තියෙනවා. නමුත් අද කාලේ මේ කමටහනට ඉඩ අවස්ථාව අඩුයි. නමුත් ඒකෙදි මම මෙහෙම දකිනවා. යම් කිසි කෙනෙකුට අපි කියමු පළවෙනි කමටන උද්දුමාතක විනීලක විපුබ්බක ජාතා. මැරිලා ඉදිමිලා නිල් වෙලා සැරව හටගත්ත ශරීරයක් තියෙනවා නම් කියන්නකෝ. මෙන්න මේක Taman දැකපු දෙයක් හෝ නැත්තම් හිතෙන් සිහි කරගෙන ඒවං කායෝ ඒවං භාවී ඒවං අනතිතෝති. තමන්ගේ ශරීරයට ආදේශ කරලා මේ කය තමන්ගේ කයට ආදේශ කරගෙන මේ කය මේ ස්වභාවයෙන් නොඉක්මවා පවතිනවා නේද කියලා බලන්න පුළුවන්. ඒ වගේ මේ නව ජීවිතකේ තියෙන ඒ නිමිත්ත හිතට අරගෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත තමන්ගේ කයට හෝ නැතිනම් ආදරේ සිනහස කියලා තමන්ට සිහි වෙන බාහිර කයක් තියෙනවා නම් රාග දේශ මොහ ඇති වෙන බාහිර කයක් තියෙනවා නම් ඒ කයට ආදේශ කරන්න ඕනේ. ආදේශ කළා සම්පජන්නේ නුවණින් හිතන්න ඕනේ. සතිපට්ඨානය කියලා කිව්වේ ඒකයි. මේ නවයේ සිහිය පිහිටවන්න ඕනේ. ඒ සිහිය පිහිටුවලා ඒක ආදේශ කරනවා තමන්ගේ කයට හෝ බාහිර කයට හෝ ආදේශ කළා නුවණින් මෙනෙහි කරනවා. මේ කයත් මේ ස්වභාවයට පත් වෙනවා නේද කියලා. ඊට පස්සේ ඒ කයේ ඇතිවීම නැතිවීම තර විදිහටම බලනවා. මේ විදිහට මේ නව සිවතිකය අනුව බැලුවහමත් වෙන්නේ කෙලෙස් අඩු වෙලා නීවරණ ධර්ම දුරු වෙලා ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියන තැනට එනකන් එනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය ඇති වුණාම ඒ ප්‍රීති ප්‍රමෝදයේ නිසා හිත කය දෙක සංසිඳිල සැපසහගත වෙලා හිත සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරලා නොවෙලා මිදෙනවා. එතකොට මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව දේශනා කළා කොටස් 14කි. ඒකෙදි මේ හැම කොටසකින්ම අන්තිමට වෙන්නේ රූපයේ පිරිසිඳ දකිනවා මෙයා. මේ කොටස් 14ම කළාම රූපස්කන්ධේ පරිඤ්ඤයයි. රූපයේ පිරිසිඳ දකිනවා. ඒ රූපයේ පිරිසිඳ දකින්නේ මොකටද? රූපයේ පිරිසිඳ දකින්නේ රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච කෙලෙස්යක් තියෙනවා නම් ඒක දුරු කරගන්න. අපි මතක් කළා රූපයේ අසුබ වූ රූපයේ සුබ කියන විපල්ලාසයක් තියෙනවා. අන්න ඒ ටික දුරු කරන්න. මොකද මේ ශාසනයේ තියෙනවා මේක ටික අතුරු කාරණාවක්. මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ වචන 18ක් තුල. මුළු බුද්ධ ශාසනයම පවතින්නේ වචන 18ක් තුල. කුසල පක්ෂයට පද 9යි අකුසල පක්ෂයට පද 9යි. අකුසල පක්ෂයේ නම පද නවයේ තමයි අවිජ්ජා භව තණ්හා, ලෝභ ද්වේෂ මෝහ. ඊට පස්සේ සුභ සැප නිත්‍ය ආත්ම. ඔන්න ඔය ධර්මතා නවයේ මත තමයි සියලුම අකුසල ධර්ම සිද්ධ වෙන්නේ. දුක්ඛ සමුදය සත්‍යයට තව නමක්. ඊට පස්සේ කුසල පක්ෂයේ භජනය කරන මාර්ග සත්‍ය ඇසුරු කරන වචන නමයක් තියෙනවා. සමත විපස්සනා, අලෝභ අද්වේෂ අමෝහ, අසුභ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ කුසල පද නමේ උදව් කරගෙන තමයි අකුසල පද නමේ අර්ථය සෝදා හරින්ට වෙන්නේ. මේ විපල්ලාස වලට සතර සතිපට්ඨානේ වඩන්න තියෙනවා. නিত্য සපාත්ම වෙනුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න ඕනේ. කාය අනුපස්සනාවෙන් කරනවා අසුභයේ සුභ විපල්ලාසේ දුර්කල්ලා රූපේ පරිඤ්ඤය කරලා රාග විරාග චේතු විමුක්තිය ලබා දෙනවා. ඔන්න ඔය ටික තමයි මේ කාය අනුපස්සනාවේ අර්ථය. ඊට පස්සේ අපි කිව්වා මේ කය ඇසුරු කරගෙන මේ කයේ පිහිටලා ඉන්න නාම ධර්ම ගැන. ඒ කියන්නේ අන්ධයාගේ කරේ නැගලා ඉන්නෝනේ දැන් පිලෙකුත් නේද? දැන් පිලා ගැන විස්තර ටික කියනවා ඒ පාර. ඉස්සෙල්ලා කිව්වේ පිලා ඉන්න අන්ධයා ගැන විස්තර ටික කිව්වේ. දැන් අන්ධයා උඩ ඉන්න පිලා ගැන විස්තර ටික කියනවා වගේ. රූප ඉබඳු රූපය ඇසුරු කරගෙන තියෙන නාම ධර්ම ගැන කියනවා. මොකද මේ වේදනානුපස්සනාව තියෙන්නේ දුක් දේ සැපයි කියලා ගත්ත විපල්ලාසයක් ලෝකෙට තියෙනවා. ඒ වගේම මේ වේදනාව කෙරෙහි වේදනාව මම මගේ මගේ ආත්මයයි කියලා ආත්ම දෘෂ්ටි ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආත්ම සංඥාව හතර පොලක පවතින මේ වේදනාවත් එක තැනක ඇති වෙන්න හේතුව. ඒ තමයි විපල්ලාසහරා. සැපයි කියන විපල්ලාසය. සැපයි කියන විපල්ලාසය දුරු කරන්න වේදනාව පිරිසිඳ දකින්න ඕනේ. ඒ වේදනාව පිරිසිඳ දැකීම සඳහායි වේදනාස්කන්ධය පිරිසිඳ දැකීම සඳහායි මේ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ? කොහොමද වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මෙහි මහණතෙම සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛ වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා සුඛං වේදනං වේදියාමිති පජානාති. දුක්ඛං වේදනං සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති. මොනවද මෙතෙන්දී වේදනානුපස්සනාව ගැන පෙන්නනවා? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුන් ආකාරයක් කරලා පෙන්නලා ඒ වේදනාව පෙන්නනවා සාමිස නිරාමිස කියලා දෙකකට බෙදලා. සාමිස කියනකොට අපි කියමු මේ කාමයේ ඇසුරු කළා වූ ගේහ නිස්සිත වේදනාවට කියනවා සාමිස වේදනා. නෙක්ඛම්මයේ ඇසුරු කළා වූ විරාගයේ ඇසුරු කළා වූ වේදනාවට කියනවා නෙක්ඛම්ම නිරාමිස වේදනාව කියලා. මෙතනදී දැන් සතිපට්ඨාන කියන සිහිය පිහිටවන්න හොඳට ඒ වේදනාවට. හරියට වේදනාව හොඳට ඉලක්ක වෙන්න ඕනේ. යම් සැප වේදනාවක් ඉස්සෙල්ලා මේ වේදනාව ටික තමන් හොඳට තේරුම් කරගන්න ඕනේ. සැප වේදනාවක් උපදිනකොට මේ සැපේ තමන්ට එන්නේ සාමිසද නිරාමිසද කියලා ඉස්සර දැනගන්න ඕනේ. ඒ කිව්වේ පංචකාමයේ ඇසුරු කළා වූ නැත්තම් සසරට හිතේසි වෙච්ච ආශ්‍රවයන්ට හිතේසි වෙච්ච සැපක්ද මේ? අනාශ්‍රව බවට හිතේසි වෙච්ච සැපක්ද මේ කියලා සැපේ ඉස්සෙල්ලා හඳුනා ගන්නත් ඕනේ. රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳ සුවඳක් බලනකොට, දූ දරුවන්ගේ නොයෙක් කරුණු කාරණා සිහි වෙනකොට සැපක් එන්න පුළුවන්. තමන්ට හොඳට තේරෙනවා මේ සැපය සාමිසයි. ඊට පස්සේ යම් දහමක් වැඩීම නිසා, දහමක් අවබෝධ වෙච්ච නිසා, අර්ථයක් වැටහිච්ච නිසා සතුටක් එන්න පුළුවන්, සැපක් එන්න පුළුවන්. හොඳට තේරෙනවා මේ සැපය නිරාමිසයි. මොකද මේ සැපේ සාමිසයක දොස් සහිතයි, නිරාමිසයක දොස් රහිතයි කියන අර්ථයක් තව තියෙනවා මේකේ. ඒතන වැටෙන්න ඕනේ, ඒ නිසයි. ඊට පස්සේ සාමිස දුක, යම් දුකක් එනකොට තමන්ට තේරෙන්න ඕනේ මේක සාමිසයි, කෙලෙස් සහිත දුකක්. දරුවෝ නැති වෙලා හෝ, මුදලක් නැති වෙලා හෝ, වෙන කුමන දෙයක් නිසා හෝ වෙන දුකක් තියෙන මේක සාමිස දුක. ද නිරාමිස දුකකුත් තියෙනවා. මොකද්ද නිරාමිස දුක? විරාගය අනුව ගිය කෙලෙස් නැති ස්වභාවය අනුව ගිය දුක මොකද්ද? යම්කිසි කෙනෙකුට භාවනා කරනවා, අනේ කවදානම් අපි රහත් වෙයිද දන්නේ, කවදානම් සසරෙන් මිදෙයිද දන්නේ කියලා පොඩි දුම්නසක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. නමුත් මේ දුක නිරාමිසයි. එක දුම්නසක් වුණාට, දුකක් වුණාට ඒ දුක සාමිස නෙමෙයි. ඒ දුකද මේ දොස් රහිත එක. ඒකයි නිරාමිස දුක. ඊට පස්සේ සාමිස උපේක්ඛාවක් තියෙනවා. සාමිස උපේක්ඛාවේ ස්වභාවය තමයි අජ්ජෝසාය තිට්ඨති. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වල ඇලීමක් නැතුව, ගැටීමක් නැතුව මධ්‍යස්ථව ඉන්න පුළුවන්. දැන් අපිට මේ අහස දිහා, මේ බිත්තිය දිහා බලන්න පුළුවන්. අපි ගොඩාක් ওই බිත්තියට අමුතු කැමැත්තකුත් නැහැ, බිත්තියක තරහකුත් නැහැ. උපේක්ෂයි. නමුත් මේ උපේක්ෂාවේ තියෙන මෝහය හැම වෙලාවෙම සාමිස අරමුණු වල ලක්ෂණය තමයි සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා, දුක් වේදනාවේ පටිඝානුසය අනුසය වෙනවා, උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. එතකොට ඊගාවට මෝහ සහිත උපේක්ෂාව සාමිස උපේක්ෂාව මෝහ සහිතයි, මෝහ සහිත උපේක්ෂාව හඳුනගන්න ලක්ෂණයක් කියන්න. ඇහෙන් රූපයක් බලනකොට රූපේ නොඉක්මවා පවතිනවා ඒ උපේක්ෂාව. රූපේ තුල උපේක්ෂය, රූපේ මිදිලා නැහැ. සද්දයක් අහනකොට සද්දේ මිදිලා නැහැ, සද්දේ තුල උපේක්ෂයි, සද්දයෙන් යුක්තයි. ගන්ධයක් ආග්‍රහණය කරනකොට ගන්ධයෙන් මිදිර නැහැ, ගන්ධය තුල උපේක්ෂයි. රස විඳිනකොට රසයේ මිදිලා නැහැ, රසයේ තුල උපේක්ඛයි. කයට යමක් ගැටෙනකොට පොට්ටබ්බේ මිදිලා නැහැ, ඒ තුල උපේක්ඛයි. ධර්මාරම්මණයක් දැන්නකොට ධම්මායතනෙ මිදිලා නැහැ, ඒ තුල උපේක්ඛයි. මෙන්න මේ උපේක්ෂාවට කියනවා සාමිස උපේක්ෂා කියලා. ඕකෙදි වැඩිපුර විස්තර බලා ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයේදී ওই පිළිබඳව හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. එතකොට මෙන්න මේ සාමිස වේදනාව, හොඳට සාමිස වේදනාව කියලා ගන්නවා. නිරාමිස වේදනාව ස්වභාවය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ආයතන ටික ඉක්මවා පවතිනවා හැම වෙලාවෙම. රහතන් වහන්සේ කියනවා චලංග සමන්නාගත උපේක්ඛාවක් තියෙනවා. අංග හයකින් යුක්ත උපේක්ඛා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ස්පර්ශ ආයතන හයේම උපේක්ෂයි. සැප වේදනාවෙත් උපේක්ෂයි, දුක් වේදනාවෙත් උපේක්ෂයි, උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂයි. එහෙනම් චලංග සමන්නාගත උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ උපේක්ෂාව කියනවා නෙක්ඛම්ම සහගත. එතකොට මෙතනදී මේ වේදනාවේ පරිසරය මතක් කළේ. ඔය කියපු වේදනාව වලින් කුමන හෝ වේදනාවක් එන්න පුළුවන්, වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඒ වේදනාවන් හි, ඒ කියපු වේදනාවන් අතරින් යම් වේදනාවක් එනකොට ඒ වේදනාව විඳිනවා කියලා දන්නවා. දන්නවා. ඒ කියන්නේ ඒ වේදනාවටම හිත අහුවෙන්න ඕනේ. කිසිම වෙලාවකදී හරියට වේදනානුපස්සනාව වැඩුවන වේදනාවට හිත තැබුවා නම් රූපයක් ඈඳෙන්න බෑ. කකුලේ වේදනාව එහෙම આવුවත් හරියට සතිපට්ඨානෙ වඩලා නැහැ. වේදනානුපස්සනාව වඩලා නැහැ. ඔළුවේ කැක්කුම එහෙම આવුවොත් ඒ හරියට අපි වේදනානුපස්සනාව වඩන්නේ නැති නිසා. බඩේ කැක්කුම આવුවොත්, කන් කැක්කුම આવුවොත් මොකද? වේදනාවට බඩවල් තියනවද? වේදනාවට කන් තියනවද? වේදනාවට අත්කකුල් තියනවද? කියන්නේ වේදනාව, බඩේ වේදනාව, ඔළුවේ වේදනාව, කකුලේ වේදනාව වෙනවා. වේදනාවට අයිති කකුල් තිබුණා. අත්පය තිබුණා. වේදනාව වේදනාව විතරක් නම්, කකුල අනිකක් නම්, වේදනාව අනිකක් නම්. ඒක කය නම්, මේක නාමේ නම්. නාමේ කැලී රූපෙත්, රූපේ කැලී නාමෙත් තියෙන්න බෑනේ. පුළුවන්ද? බෑ. එහෙනම් කකුලේ වේදනාව තියෙන්න බෑ. යම් කිසි කෙනෙකුට වේදනාවට කකුලක් ඈඳුනොත් දැනගන්න ඒ වේදනාව සැපසහගත නම් ඒද සාමිසයි. වේදනාවට කකුල අතපය ඈඳුනොත් ඒ වේදනාව දුකයි නම් දැනගන්න සාමිසයි. උපේක්ෂා වේදනාවට කකුල අතපය ඔළුව කියලා මොන හරි දෙයක් ඈඳිලා තියෙනවා නම් ඒ වේදනාව දැනගන්න ඒ උපේක්ෂාව සාමිසයි. වේදනාව එනවා, වේදනාව එන රූපේ නෑ. ඒක දුක් වේදනාවක් නම් ඒත් නිරාමසයි. ඒ දුක් වේදනාවම ඊතර වෙන විදිහට තියෙන්නේ. වේදනාව එනවා, ඒ වේදනාවට අයිති රූපයක්. රූපය නිසා වේදනාව එනවා. වේදනාව අයිති නෑ රූපෙට. හේතුව නිසා, ස්පර්ශය නිසා ඵලයක් ඇති වෙන්න පුළුවන්. හේතුවක් නිසා ඵලයක් ඇති වෙන්න පුළුවන්. ඵලයේ තුල හේතු තියෙන පුළුවන්ද? බෑ. අපි කියමු කායත් පොට්ටබ්බයත් කාය විඥානෙත් කියන හේතු ටික ස්පර්ශය නිසා නම් වේදනාවක් එන්නේ. ඒ වේදනාවට හේතු ධර්මය උනේ කය. එහෙනම් ඒ හේතුව වේදනාවෝති ඵලයේ තුල තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒකට ඇඳෙන්න බෑ. එහෙනම් මෙතෙන්ද මම මතක් කරන්නේ මේ සතිපට්ඨානයේදී හොඳට එක දෙයක් ගන්න ඕනේ. සතිපට්ඨානේ සිහිය පිහිටවන කිලින්ම ඍජුව වෙන කිසිම දෙයකට ඈඳෙන්නේ නැතුව හරියට ඒ ධර්මතාවයේම ඒ ගතියම අල්ල ගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට දැන් ඔහොම ඉන්නකොට කකුල රිදෙනවා නම් හරියට ඒ වේදනාවට විතරක් හිත තියන්න. රූප එකක්වත් අහුවෙන්නේ නැති වෙයි. අන්න එහෙම තිබ්බොත් වේදනාවට හිත තියලා තියෙනවා. ඒ වගේ අර ඉස්සෙල්ලා කියපු වේදනාව ඇති වෙන පරාසය සැප දුක් උපේක්ෂා වෙන්න පුළුවන්, ඒක සාමිස වෙන්න පුළුවන්, නිර්ාමිස වෙන්න පුළුවන්. කුමන හෝ වේදනාවක් ආවොත් ඒ වේදනාව කෙරෙහි සිහිය තබන්න. ඒකට පෙන්නපු ලක්ෂණය තමයි මම ඒක සාමිසද නිර්ාමිසද කියලා බලාගන්න ලක්ෂණය තමයි මම පෙන්වුවේ. සාමිස වේදනාවේ කෙලෙස් සහිත වේදනාවේ ආපහු තණ්හාව ඇති වෙන වේදනාවේ ලක්ෂණය හඳුනගන්න වේදනාවට අයිති තැනක් දැනෙයි අපිට. ඒ කියන්නේ වේදනාව කකුලේ, වේදනාව ඔළුවේ, වේදනාව බඩේ, වේදනාව මගේ විලා ඇති. එහෙම නැතුව හරියටම වේදනාව විතරක් අහුවෙනවා නම් වේදනාව කකුලේ, බඩේ, ඔළුවේ හේතු නිසා හටගන්න වේදනාවට තැනක් නැහැ. කියන තැනකින් හරියට අහුවෙනවා නම් ඔන්න ඒ හැම වේදනාවකම නිර්ාමිසයි කියලා දැනගන්න. ඔන්න ওই විදිහට හිත තැබුවාම මේ වේදනානුපස්සනාව ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනස්මින්. වේදනාවේ ඇති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා, නැති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා, ඇති වෙන නැති වෙන ස්වභාවය අනුව බලමින් වාසය කරනවා. මොකක් නිසාද? එයා දන්නවා ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නැති වෙනකොට මේ වේදනාව නැහැ. හැම වෙලාවෙම ස්පර්ශය නිසා වේදනාව එන්න පුළුවන්. වේදනාව ස්පර්ශයට අයිති නැහැ. කාලේ ගියත් කියන ටික හරි හරියට කියන්න මම උපමාවක් කියන්නම්කෝ. අපි මෙහෙම කිව්වොත් මේකෙදි දකින්න ඕනේ, අපි කිව්වොත් දැන් වතුර මෝටර වලින් වතුර ගහනකොට වතුර බටේට හයි කරන කෙරවලට පුට්ටැල්ල කියලා කියන්නේ අපි. ඒකෙන් දැන් ලිඳේ ඉඳන් බටේ ඇතුළට වතුර එනවා, බටේ වතුර ආපහු ලිඳට යන්නේ නැහනේ. මෙහාට එනවා විතරයි ආපහු යන්නේ. ඒ වගේ හේතුයේ ස්වභාවය තමයි ඵලය ඇති කරනවා. ඵලය ආපහු යතු පැත්තට අයිති නැහැ. ඔකට තව උපමාවක් කිව්වොත් අපි කියමු දැන් අඹ ටිකකුයි මිදි අඹයි කෙසල් ගෙඩි. ඔය පළතුරු නම් අමතක වෙන්න පුළුවන්, මට පොඩ්ඩක් මතක් කරන්න. අඹයි මිදි කෙසල් ගෙඩි කියන මේ ධර්මතා තුනම එකට එකතු කරලා බීමක් හදනවා, හදලා බොනවා. දැන් මේ ධර්මතා තුනම එකට එකතු කරුවාම හැදෙනවනේ රසක්. දැන් මේ හැදෙන රසය අඹ වලට අයිතිද? මිදි වලට අයිතිද? අනිත් එක මොකද කිව්වේ? කෙසල් ගෙඩි වලට අයිතිද? දැන් හොඳට බලන්න මේ හේතු තුන එකට එකතු වුණාම මෙහෙම රසක් එනවා, හැදෙන්න පුළුවන්. ආපහු මේ රස සිහි කළා අනිත් පැත්තට යන්න බෑ. නුවණක් තියෙන කෙනාට මේ රස සිහි කළ කෙහෙල් ගෙඩිය රස දාන්න බෑ. ඇයි? ඒකේම රාග නැහැ. ඒ රස සිහි කළ මිදි වලට අත දාන්න බෑ. ඒ රස සිහි කළ ගස් ලබු වලට අත දාන්න පුළුවන්ද? බෑ. ආපහු ඒ හේතු තුන එකතු වෙනකොට මේ පැත්තට එනවා. මේ රසය පහවර හේතු වලට අයිති නැහැ. එතකොට මෙයාට හේතු ටික නිසා හට ගන්නවා පේනවා. අනිත් පැත්තට යන්න බෑ. ඒ වගේ අපි කියමු කය නිසා, පොට්ටබ්බේ නිසා, හිත නිසා, කාය ස්පර්ශ නිසා මේ වගේ වේදනාවක් ආවා. මේ වේදනාව සිහි කරලා රූපයට අත දාන්න බෑ. පොට්ටබ්බේට අත දාන්න බෑ. එහෙම එකක් නැහැ. මේ වේදනාව සිහි කරලා කකුල අල්ලන්න බෑ. එහෙම එකක් නැහැ. මේ වේදනාව සිහි කරලා හිත හිතන්න බෑ. එහෙම එකක් නැහැ. ආයෙත් දන්නවා මෙහෙම දෙයක් ගැටෙනකොට හේතු හැදුනොත් ඇති වෙනවා. ආපහු මේ විදිහට අයිති නැහැ. ඔන්න ඔය විදිහට සමුදේ ධම්මානුපස්සීවා. මේ හේතු නැතිව නැති වෙනවා වය ධම්මානුපස්සීවා. සමුදේ වය ධම්මානුපස්සීවා. ඊට පස්සේ තව කෙනෙක් දුක් විඳිනවා, තව කෙනෙක් සැප විඳිනවා කියලා බාහිර බැහැර සත්පුද්ගලෙක් සැප දුක් විඳිනවා කියලා කෙනෙක්ගේ වේදනාව කියලා වේදනාව කෙරෙහි අපි තුල විපල්ලාසයක් තියෙනවා නම් ඒ විපල්ලාසය දුරු කර ගැනීම සඳහා බාහිර හෝ යම් සැපක් හෝ දුක්ක් හෝ සාමිස හෝ නිර්ාමිස හෝ උනානම් වෙයිනම් වෙන්නේ මෙහෙම නේද කියලා බලනවා. උනානම් වෙයිනම් වෙන්නේ මේ ස්පර්ශ නිසා හටගන්නේ කියලා බලනවා. මෙන්න මේ විදිහට බලනකොට ආධ්‍යාත්මික බාහිර වේදනාව ඇතිවීම නැතිවීම අනු බලනකොට අත්ති වේදනාතිවා පනස සතිපච්චපටිත හෝති. සත්‍යෙක් පුද්ගලයෙක් නොව වේදනාව පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. සත්‍යෙක් පුද්ගලයෙක් නොව වේදනාව පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. එතකොට අනිස් යාවදේව ඥානමත්තය ප්‍රතිසත්‍යමත් සිහිය නූන තව වැඩෙනවා. අනිසිතෝච විහෙරති. මේ වේදනාව මම කියලා හෝ මගේ ආත්මය කියලා හෝ මගේ කියලා හෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්න. ඊට පස්සේ නචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කිසි වේදනාවක් දැඩිව ගන්න මම මගේ කියලා ගන්න. ඒවම් පිබික්කවේ වික්කු වේදනාසු වේදනානු පස්සේ විරති. මහානි මෙන්න මෙහෙම වේදනාවන්හි වේදනාවනුව බලමින් වාසය කරන්ට. එතකොට අපි ටිකක් සාදුකාරයක් පැවැත්වුවොත් හොඳ නැද්ද? අයිය. තවසරයක් අයියෙන් සාදුකාරයක් දුන්නු. මොකද මේ චිත්තානුපස්සනාව පටන් ගන්න තියෙන්නේ හරි වටිනවා. එහෙනම් තව ටිකක් අයියෙන් සාදුකාරයක්. දැන් අපි හොඳට අහමු චිත්තානුපස්සනාව. මොකද මේ චිත්තානුපස්සනාව නැත්තම් හිතානුව බලනවා කියන ධර්මතාවය තේරුම් කරගන්න බැරි වෙච්ච හින්දා මේ සසර එන්න උනේ. එහෙනම් මේ හිතගෙන බලනවා කියන එක ටිකක් හරි වටිනවා නේද? මොකද දැන් චිත්තානුපස්සනාව වඩනකොට අපිට පුළුවන් මේ විඥානය කියන එක පිරිසිඳ දකින්න. විඥාන ස්කන්ධය පිරිසිඳ දකින්න පුළුවන්. විඥාන ස්කන්ධය පිරිසිඳ දැක්කහම මොකද තියෙන යහපත? අනිත්‍යදී නිට්යයි කියන විපල්ලාසය දුර වෙනවා. එතකොට අනිත්‍යදී නිට්යයි කියන විපල්ලාසය දුර වෙලා අනිත්‍ය සංඥාව එළඹ සිටිලා උපාදානය නැති කරලා භවය නැති කරලා අනිමිත්ත චේතු විමුක්තිය ලබා දෙනවා. අනිමිත්ත චේතු සමුතය ලැබෙනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුනේ වෙනසෙන් තමයි විමුක්තිය නම් කරන්නේ අනිමිත්ත ශුන්‍යත අප්පනිහිත කියලා. එතකොට මේ වේදනා මේ චිත්තානුපස්සනාව වඩනකොට විඥානයේ පිරිසිඳ දකින්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ අසුතවන්තු සූත්‍රයේදී, මහණෙනි මේ ලෝකේ අය මේ කයට කලකිරෙනවා නම් ඒකට හේතු තියෙනවා. ඇයි මේ කය දිරනවා පෙනෙනවලු, අබල දුබල වෙනවා, ලෙඩ වෙනවා පෙනෙනවලු. නමුත් යම හිත කියයිද, මනස කියයිද, විඥානය කියයිද මෙහිලා කලකිරෙන්න ලෝකය දක්ෂ මදිලු. ඇයි ගොඩාක් කල් මේ හිතම මම ආයනය කළලු, හිතම මම කියලාලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ ඉතින් යමෙක් හිත මම කියනවනම් ඊට වඩා නම් හොඳයි කය මම කියන එක. ඇයි කය අවුරුදු 50ක් හරි 100ක් හරි තියෙනවනම් ඒ තාක්වත් පේන්නවත් තියෙනවා, හිත කියන එක පේන්නවත් නැහැ. රෑදවල් අනිකක්ම ඉපදිලා අනිකක්ම නිරුද්ධ වෙනවා කියනවා. ඉතින් හිතේ ස්වභාවය ඒක. මේ චිත්තානුපස්සනාව ගැන අපි නොබලනකොට, හිත ගැන නොදකිනකොට ඉබේමයි හිත මම කියන අදහසට එන්නේ. ඒ නිසා මේ චිත්තානුපස්සනාව ටිකක් වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ චිත්තානුපස්සනාව වඩන්නේ මොකටද? පංච උපාදානස්කන්ධේ විඥානස්කන්ධේ පිළිසිඳ දැකලා අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසය දුරු කරගන්න. ඒ විපල්ලාසය දුරු වුණාම තණ්හා උපාදානය නැති වෙනවා. තණ්හා උපාදානය නැති වෙනකොට මොකද වෙන්නේ? හටගත දේ නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වීම තුලින් භවයේ හිටින්නේ නැහැ. හිටින් නැතුනහම ජරා මරණ නැති වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මහන්නේ මේ මහානතම රාග සහිත සිත රාග සහිත සිතයි කියලා දැනගන්නවා හඳුනගන්නවා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. දැන් තමන් තුල රාගය නැත්තම් විරාගී ස්වභාවයට ගිය සිත විරාගී ස්වභාවයයි කියලා දැනගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. හිත ද්වේෂ සහගත කල්ලි හිත ද්වේෂයි කියලා දැනගන්නවා. හිතේ ද්වේෂය නැති කල්ලි හිතේ ද්වේෂය නැහැ කියලා දැනගන්නවා. විත දෝසං චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති. සමෝහං චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. එතකොට මෝහ සහිත සිත මෝහ සහිත සිතයි කියලා දැනගන්නවා. විත මෝහං වා චිත්තං විත මෝහං චිත්තන්ති පජානාති. විකීතං වා චිත්තං විකීතං චිත්තන්ති පජානාති. සංකීතං වා චිත්තං සංකීතං චිත්තන්ති පජානාති. විකීතං චිත්තං විකීතං චේ පජානාති. එතකොට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. මේ වගේ සිතේ ප්‍රභේද 16ක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මෙතනදී චිත්තානුපස්සනාවේදී ඒ කියපු විදිහට හිත අනුව බලන්න ඕනේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයි කියලා ශනිකව හඳුනා ගන්න ඕනේ. හිත දිහා බලන්න ඕනේ. ඊට පස්සේ විරාග සිත විරාග සිතයි කියලා හඳුනා ගන්න ඕනේ. සදෝෂ සිත දෝෂ සහිත සිත දෝෂ සහිතයි කියලා දැනගන්න. අපි ඒ මෙහෙම දේශනා කරන්නේ අපි මෙහෙම කියමු. යම් කිසි කෙනෙක් ගැන දෙයක් ගැන රාගයක් ඇති වෙනවා නම් මේ චිත්තානුපස්සනාව නැති කෙනාට චිත්තානුපස්සනාව හිතානුව නොබලන කෙනාට හිතෙන්නේ තමන් ආසා තමන් ආදරේ බාහිර කෙනාටයි කියලායි පෙන්වන්නේ. දැන් රාගයක් ඇති වෙනවා නම් තමන් රාගය ඇති කරගෙන තියෙන මේ බාහිර කිනාටයි බාහිර රූපෙටයි කියලායි තමන්ට පෙන්නන්නේ. චිත්තානුපස්සනාව නැති වුණාම තියෙන දෝෂය ඒකයි. අපි කියමු යම් තරුණයෙක් ඉන්නවා නම් එයාගේ සිතේ රාගයක් ඇති වුණ සමහර විට පෙන්වන්නේ ඊට ප්‍රතිපක්ෂ තරුණියක්. තරුණියක් ඉන්නවා නම් එයාගේ හිතේ ඇති වෙන රාගය නමුත් ඒක පෙන්වන්නේ පෙන්වන්නේ බාහිර යම. එතකොට මේ මොකද්ද මෙහෙම වෙන්නේ? මේ චිත්තානුපස්සනාව නැති වුණාම ඇති වෙන දේ රාග දේශ මොහ ඇති වෙන්නේ වැඩි වෙන්නේ ඒ නිසා. එතකොට ඒ විදිහට දකින්නට මොකද කරන්නේ? නූපන් රාගේ බලවත් වෙනවා. නූපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙන එක තවත් ආපහු බාහිරට යොමු වෙනවා. අපි ඒකම ඒ න්‍යායම ගමු. දැන් කෙනෙක් එක්ක කෙනෙකුට තරහාවක් ඇති වෙනවා. තරහව කියන එක පටිගය කියන එක ඇති වෙන්නේ තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ තරහව කියන ගතිය දැන් ඇති වෙලා නේද කියන එක බලාගන්න බැරි වෙනකොට සිතානුව නොබලනකොට වෙන්නේ මම තරහ අරගෙන තියෙන අහවල එකයි කියලා බාහිර රූපයක් පෙන්වයි තමන්ට. බාහිර රූපයක් දකිනකොට තවත් තරහ යනවා. ඒ කියන්නේ එයා දන්නේ නැහැ ඒ කියන්නේ මන් තුල තියෙන ද්වේෂය පේන්නේ නැතුව මට මේ බාහිර යමක් පෙන්නලා කියන එක තේරෙන්නේ නැහැ. මෙතනදී තමන් තුල තරහව කියනකොට ඇති වෙනකොට චිත්තානුපස්සනාව නැතිනම් ඒ බව පේන්නේ. අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා, ඇත්ත නොපෙන්නනවා, වරදක් ඇති කරනවා. පෙන්නන්නේ මම තරහ ගන්න අහවලගේ අර වැඩේට. නැත්තම් අහවල් කෙනාටයි තරහ තියෙන්නේ. අහවල් කෙනා එක්කයි තරහ. මේ තරහවට හේතුව දකින්නේ බාහිරින්. තරහවට හේතුව දකින්නේ බාහිරින්. එතකොට එහෙම කෙනා මොකද කරන්නේ? බැන්නනම් එයාගේ වැරද්ද නිසායි තරහ යන්නේ කියලා දැක්කහම බැන්නා නතර වෙන ගහන්නත් හදනවා. ඊට පස්සේ ඒකට තරහවට හේතුවක් දකින්න කොහෙන්ද? බාහිරින් ආපහු. චිත්තානුපස්සනාව නැති වෙනකොට රාගයට හේතුවක් බාහිරින් දකින්නේ. ද්වේෂයට හේතුවක් බාහිරින් දකින්නේ. බාහිරින් දකින්නකොට බොහොමනක් කරනවා. මම ඒකෙදි උපමාවක් කියන්නේ අලි අලි ඉන්නේ. අලි හරි කැමති අන්දර කටු කන්න. අන්දර කටු කියන්නේ මිනිස්සෙකුට ඇවුනොත් ලේසියකට හොඳ වෙන්නේ නැහැ, එච්චර විසයි. ඒ මොකද මේ අලියැත්තු අන්දරගස් පොඩි කරලා අරගෙන කටේ දාලා හපනකොට අන්දර කටු තමන්ගේ කටේ ඇනිලා ලේනවා. දැන් ඒ සතා දන්නේ මේ කටු කටේ ඇනිලා කටෙන් මේන ලේ වල රහ නේද කියලා. එයා හිතන්නේ මේ අන්දර කටු වල රහ. එතකොට මොකද කරන්නේ? තව ටිකක් හයියෙන් හපනවා. තව ටිකක් ලේනවා. තව අන්දර කටු ටිකක් අරගෙන කනවා. මෙහි ඇතුළතින් තියෙන හේතුව නොදකින්නකොට බාහිරේ පෙන්නවා. එතකොට තව වැඩිපුර ලොකු අත්තක් කඩාගෙන කනවා. ඒකත් කනකොට දැන් වැඩිපුර කටු ටිකක් ඇයෙනවා. එතකොට දැනෙන රහ ආයෙත් හිතනවා මෙහෙන් තමයි එන්නේ. ඒ වගේ අපි හේතුව බාහිරින් දකින තාක් බාහිරේටම යන්නේ. අපි ආදරය කරන්නේ බාහිර දෙයකටයි, බාහිර දෙයක් නිසායි ආදරය කියන එක ඇති වෙන්නේ කියලා හිතුවහම ආපහු ඒ ආදරය ගන්න වැඩිපුරත් හොයනවා බාහිර. තරහවත් එහෙමයි. ඒතර මෙතනදී මේ චිත්තානුපස්සනාවෙන් පෙන්වන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා හිතගෙන හොඳ අවධානයෙන් ඉන්නකොට යම් කිසි වෙලාවකදී රාග ස්වභාවයක් ඇතුළත හොඳට තේරුම් ගන්නෝ තමන් තුල තමන්ගේ හිත සරාගී වෙලා නේද? එතකොට හොඳට තේරෙනවා රාගය කියන එක තියෙන්නේ තමන් තුල. තමන් තුල තියෙන මේ ගතියට මේ හැඟීමට බාහිර රූපයිතියක් නැහැ. අපි කියමු ද්වේෂය කියන එක. තමන් තුල පටිඝජෛසික ඇති වෙලා තමන්ගේ සිත ද්වේෂ ස්වභාවයටපත් වෙලා කියන එක තේරුනොත් බාහිර කෙනෙකුට ගහන්න යන්නේ නැහැ. තමන්ගේ සිත තුළ රාගය කියන ස්වභාවය හඳුනාගත්තොත් බාහිර දෙයක් ගන්න යන්නේ නැහැ. නමුත් චිත්තානුපස්සන මේ හැම සිතකම එහෙමයි. එතකොට අපේ ස්වභාවයේ හිතේ ස්වභාවය නොදකිනකොට හැම වෙලාවෙම බාහිර ඒ වෙනුවෙන් කෙලෙසයකට යොමු කළා ඇති. යම් කිසි මෝහයක් ඇති වෙනව නම් අපේ හිත නැත්නම් තමන්ගේ සිත මෝහයි නේද කියන එක හඳුනා ගන්න බැරි වුණොත් බාහිර කෙනෙක් මෝඩකම් කළා, බාහිර නිසා මෝඩකම ඇති වුණා කියන තැනකින් පේන්නේ. එතකොට ඒව ආරම්භය ප්‍රතික්‍රියා දක්වන්නේ අපි බාහිරයට. ඒ තාක් රාග දේශ මොහ අපහු ඇති වෙනවා. මේ චිත්තානුපස්සනාවේදී පෙන්වන්නේ හැම අරමුණකම හැම වෙලාවකම තමන් තුල සිහිය, තමන් තුල නුවණ තියෙන්න ඕනේ හිත කෙරෙහි. එතකොට සිතේ ඇති වෙන ධර්මතා ටිකට ප්‍රතික්‍රියා දක්වන්න බාහිරයට යන්නේ නැහැ. මෙන්න මේ විදිහට කළොත් මේ විදිහට දැක්කොත් මේ ලෝකයේ ඇලීම ගැටීම කියන ධර්මතා දෙක සංසිඳිනව එපමණකින්ම. ඇයි? ඇලෙන ගතිය හෝ ගැටෙන ගතිය සිත පිළිබඳ වූවක් කියලා දැක්කොත්, බාහිර භෞතික වස්තුන් එකට සම්බන්ධයක් නැති බව දැක්කොත්, ඇලිච්ච දේ ගණ්ඩවත් ගැටිච්ච දේ අයින් කරන්නවත් කියලා බාහිරෙන් යමක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, ඒ හිතද හඳුනගෙන මේ හැම හිතක්ම දන්නවා මොකද්ද? සමුදේ ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. මේ නාම රූප දෙක නිසා මේ හිත හට ගන්නවා. ඊට පස්සේ වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. මේ නාම රූප ධර්මයේ නැතිවීම මේ සිත නැති වෙනවා කියලා මෙන්න මේ විදිහට සිහි කරලා බලනවා. මෙන්න මේ විදිහට නුවණින් බලනකොට, නුවණින් සිහි කරනකොට මෙයාට සත්වයේ පුද්ගලයක නෝ සිත පමණ කැතේන සිහිය හොඳින් එළඹ සිටිනවා. හිත තියෙනවා. මොකද සරාගසිත, සදෝසසිත, සමෝහ එකින් එක බලනකොට තේරෙනවා ඒ හිතත් ඒ හිත ඇතිවීමට හේතු ටිකක් පේනවා. රාග සහිත සිතක් තියෙනවා. ඒ හිත ඇතිවෙන්න හේතු තියෙනවා. නාම රූපත්, අයෝනිසෝ මනසිකාරයත්, සුබ නිමිත්ත මෙන්න මේ නිසා හිත මෙන්න මේ නිසායි සිත සරාගුණය කියලා එයාට හොඳට නුවණින් තේරෙනවා. මෙහෙම තේරෙන නිසා එකම හිතක් තියෙනවා, එකම හිතකින් කියනවා කරනවා කියන අදහසක් නැතුව මේ හිත පටිච්ච සමුප්පන්නයි කියන නුවණ එනවා. එයා දකින සමුදේ ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීව. මේ හිත හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. හේතුව නිරුද්ධ වෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා. මොකද දකින හේතුව? යකඩ කෑලි දෙකක් එකට ගැටුනොත් සද්දයක් හට ගන්නවා. ගැටීම නැති වෙනොත් නැති වෙනවා. ගැටෙන්න පෙර අවකාශ ධාතුවේ කොහෙවත් සද්ද තිබුණත් නෙමෙයි. යකඩ කෑලි දෙක ඇතුලේ සද්ද තියෙනවත් නෙමෙයි. පෙර නොතිබීම යකඩ කෑලි දෙක ගැටුණු නිසාම සද්ද ඇති වෙනවා කියලා දකිනවා. ගැටුණු සද්දය, හටගත්ත සද්දය ආපහු යකඩ කෑලි දෙකට අයිතිත් නැහැ. යකඩ කෑලි දෙක ඇතුළට යනවත් නෙමෙයි. වටපිටාවේ කොහෙවත් තියනවත් නෙමෙයි. ඒ හේතු නැති වෙනොත් නැති වෙනවා. ඒ වගේ මේ හිත යම් යම් ප්‍රත්‍යක් නිසා මේ හිත හටගත්තනම්, රාග සහිත හිත හටගත්තනම් ඒ ප්‍රත්‍ය නැති වෙනොත් මේ හිත නැති වෙනවා. ආයි කොහෙවත් තියනව නෙමෙයි. දේශය ඇති වෙන්න තියෙන හේතු ටික නිසා සිත දේශ සහගත වුණා, දේශ සිත හටගත්තා. ඒ ප්‍රත්‍ය නැති වුණ නැති වෙනවා. මේ වගේ හිත පටිච්ච සමුප්පන්නයි, ප්‍රත්‍ය නිසා හටගත් සිත ප්‍රත්‍ය නැති වුණ නැති වෙනවා කියන නුවණ එනවා. එතකොට එකම හිතක්ම තියෙනවා කියන අදහස පිටින් නෑ. මෙන්න මේ විදිහට බැලුවාම මෙයාට එනවා සත්‍ය පුද්ගලනෝ සිත පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ සිටිනවා. මෙන්න මේ විදිහට දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාව දේව ඥානමත්තයි පතිසතිමත්ත. සිහිය නුවණ තව වැඩෙනවා. තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ ලෝකේ කිසිම සිතක්, විඥානයක් උපාදාන වශයෙන් ගන්නෙ මගේ හිත කියලා හෝ හිත ආත්මයි කියලා හෝ ගන්නෑ. මහණෙනි මෙන්න මේ විදිහට හිතේ හිතනුව බලන්න. ඊට පස්සේ ඔන්න ඒ කාරණාවත් පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ සංඥා සංඛාර කියන ස්කන්ධ සංඥා සංඛාර ස්කන්ධ දෙක පිරිසිඳ දකින්න තමයි මේ ධම්මානුපස්සනාව පනවලා තියෙන්නේ. ඒකෙද මේ ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා. මේ කොටස් පහකින් යුක්ත ධම්මානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි? අනාත්මදේ ආත්මයි කියන විපල්ලාසයක් තියෙනවා. මේ අනාත්මදී ආත්මයි කියන විපල්ලාසයෙන් දුරු කරන්න, අනාත්මදී ආත්මයි කියන විපල්ලාසය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාව පනවලා තියෙනවා. වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ පිරිසිඳ දැකලා අනාත්මදී ආත්මයි කියන විපල්ලාසය දුරු කළා. ශුන්‍යත චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාව පෙන්වලා තියෙනවා. ඒ ගැන අපි ටිකක් බලමු. කතංචපන භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මහණෙනි, කොහොමද මහණතෙම ධර්මයන්හි ධර්මයන්ව බලමින් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං තිපජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං තිපජානාති. යතාච අනුප්පන්නස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස කාමච්ඡන්දස්ස පහනංච හෝති තංච පජානාති. යතාච පහිනස කාමච්ඡන්දස්ස අනුප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං තිපජානාති. ඔන්න හොඳට තේරුම් කරගන්න. දැන් මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ, දැන් ඉස්සෙල්ලා හිතබලු, දැන් හිතේ ඇතිවෙන ගති, ඒ වෙලාවට තමන්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන් ගති ගැන අවධානයෙන් ඉන්න ඕනේ. කෙනෙකුට දෙනව කමටහනක් දවස පුරාවම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඕනම වෙලාවක මෙයාට දෙන කොටස තමයි මොකද්ද? නීවරණ ධර්මතා පහ.